ومن تبا
وستاولا بلدين
هنا ماي يهان سال كده كارن غرو ودي كم من تبا
Honorable presiding member, debate about sports in parliament should be an occasion for us to cherish victory. But only in our country, we speak, stand here in parliament, speak about rescuing the most popular sport in our country, the cricket. In saying the above, it is our responsibility to take cricket to the next stage. The lasting memory of lifting the World Cup put our country known to the world after Ceylon tea. With much love and affection to the sport in our country, Sri Lanka Cricket Board has brought disrepute to the sport in recent times. The very basic problem in our country is that the power and fame hungry people within the corridor has taken the sport to the state that is where it is now. The Cricket Board has become a laughing matter when people who knows nothing about cricket, the cricket and the sport, and the administration to the board to run the sport in the country. The past and present professional cricketers are walking away when their aspirations are not heard to restore the sport again to its glory. The political influence have paved way for corruption, mismanagement and favoritism, and has led people to take decisions in the dark, affecting the board and not being able to conduct proper growth-oriented policies for the future. Honourable Presiding Member, Sri Lanka gained test status in 1981. Therefore, whereas the inaugural test match was played in 1982, played at home against England. Still, the names of the players remain fresh in our minds, even after 41 years. That is a team led by Bandala Varnapura, Siddharth Vethamuni, Roy Dias, Dulip Mendes, Arjuna Ranatunga, Ranjan Madugalla, Somachandra D. Silva, Asantha Dimel, Lalit Kaluperuma, Mahesh Gunatilaka, Ajit Silva. And the greatest achievement of Sri Lanka cricket was in 1996 when we won the Cricket World Cup. And also, I would like to say, still the names of the players remain, the memories recalling the names of all those players, the team also remains fresh in our minds. That is Sanat Jayasurya, Ramesh Kaluvitharana.
Honorable, we have 2 minutes left.
Ramesh Kaluvitharana, Asanka Gurusinghe, Aravindati Silva, Arjuna Ranatunga, Hashan Tilakaratna, Roshan Mahanama, Kumar Dharmasena, Chaminda Vaz, Pramoda Vikram Singh and Muthiah Muralidharan. But today, to name a team of 11 players is in a trouble. This is due to the choice of the cricket board. And also, at the present, we don't have a stable place to represent the country. And at the same time, I would like to say, Sri Lanka ranking shows that we are at the bottom of the cricketing world in all forms of the cricket. The ICC rankings of the team, Sri Lanka ranks 7th in test, 9th in ODIs. That is, we are below Bangladesh and Afghanistan. And also, we are 8th in the T20 rankings. For the country that has been on top or near top in all formats, and the team that has won the ICC World Cup, Champions Trophy and T20, this is simply not acceptable. And at the same time, the cumulative result in Test, ODI and T20 during the 5-year evaluation period is 44 wins and with 95 losses. That is a winning percentage of 35%. For year on year, winning percentage, if you see, in 2014, it was 62% winning percentage. In 2023, it's just 13%. In the past, as you know, the Sri Lankan cricket team has been facing void in experienced players. At the same time, in fact, we had 11 foreign coaches between 2012 and 2022 in various positions. In fact, I would like to say the talent and school cricket structure that we have in the country does not prevail in any other cricket-playing nation. Our school cricket system is the best in the world. But still we are on crossroads finding ways to administer the sport with professionals. At the same time, I would like to say, I'm saying this reason because in the past 23 years, the under-19 cricket team has not entered the finals in the under-19 World Cup. At the same time, we have not played a single A-team tour between 2016 and 2018. So I just want to say a few things. One more thing, the reason for the Sri Lanka cricket debacle is, I would like to say, inconsistent selection, favoritism, political interference, misuse of administration funds, corruption, mismanagement, and wastage of money in legal battles. That the cricket board has spent 59 million in legal battles. Out of that, 30 million is for the, against the minister. And also, I would like to propose one more thing. The next few months will be very crucial for Sri Lankan cricket because Asia Cup is coming next week and also followed by the World Cup in October. So at this moment, I wish the Sri Lankan cricket team all the best and all success for the Asia Cup and the World Cup. Thank you.
Thank you. Karu Noharath Ringam Mantituma.
Andri Sabaiki Taramidangam Murupinaravale. இன்றைய இந்த இலங்கை கிரிக்கெட் சம்பந்தமான விவாதம் விவாதத்தை பார்க்கின்ற பொழுது இதிலே முழுமையாக அரசியல் கலந்து முழுமையாக ஒரு நிர்வாக சீரின்மை காரணமாக இலங்கையினுடைய கிரிக்கெட் மிகவும் ஒரு மோசமான நிலைக்கு சென்று கொண்டிருப்பதை காணக்கூடியதாக இருக்கின்றது. இங்கே நடைபெறுகின்ற ஆளும் மற்றும் எதிர்த்தரப்பு விவாதங்களை பார்க்கின்ற பொழுது அது பிரதிபலிக்கக்கூடியதாக இருக்கின்றது. ஊழல் மோசடிகள் என்பது ஒரு நிர்வாகத்துக்குள்ளே அல்லது ஒரு அரசியல் தலையீடுகள் எந்த ஒரு நிர்வாகத்திற்குள்ளும் உட்புகுமாக இருந்தால் அது நிச்சயமாக அந்த நிர்வாகம் அந்த நோக்கங்கள் அனைத்துமே தோல்வியை நோக்கித்தான் செல்லுமே தவிர அதனால் அந்த திணைக்களங்களுக்கோ அமைப்புகளுக்கோ ஒட்டுமொத்தமாக இந்த முழு நாட்டுக்குமோ எந்தவித விமர்சனமும் கிடைக்கப் போவதில்லை என்பதை நாங்கள் இங்கே பார்க்கக்கூடியதாக இருக்கின்றது. இங்கே டிலான் பெரேரா கௌரவ உறுப்பினர் தயாஸ்ரீ விஜயசேகர போன்றவர்கள் இங்கே உரையாற்றுகின்ற பொழுது அவர்கள் கூறுகின்றார்கள், இது கிரிக்கெட் என்பது எங்களுடைய மதம் என்று திரும்ப திரும்ப கூறுகின்றார்கள். இது எங்களுடைய ஸ்ரீலங்கா, எங்களுடைய நாடு என்று அவர்கள் கூறுவதற்கு தயங்குகின்றார்கள். இதிலே இருந்து என்ன தெரிகின்றது என்று சொன்னால், எங்களை பொறுத்தவரையிலே ஒரு 70களின் பிற்பகுதியிலே இலங்கை அரசாங்கத்தினால் கொண்டுவரப்பட்ட கல்வி திருத்தம், கல்வி கொள்கையிலே கொண்டுவரப்பட்ட அந்த தரப்படுத்தல் என்ற அந்த கொள்கை திருத்தம் மட்டும்தான் இங்கே எங்களுடைய இளைஞர்களை ஆயுதம் தூக்க வைத்தது. அதன் படிப்பினைகளை அனுபவங்களை கொண்டு இன்னமும் இங்கே இருக்கின்ற அந்த இனவாத அல்லது பௌத்த மேலாதிக்கவாத சிந்தனையாளர்களுடைய மனங்களிலே இன்னமும் மாற்றங்களை காணக்கூடியதாக இல்லை. இங்கே அவர்கள் பேசுகின்ற பொழுது இதை மதத்தோடு, குறிப்பாக அவர்கள் மதம் என்கின்ற பொழுது அவர்கள் அந்த சிங்கள பௌத்த மேலாதிக்கத்தை அவர்கள் வலியுறுத்துவதைத்தான் நாங்கள் காணக்கூடியதாக இருக்கின்றது. இது நிறுத்தப்பட வேண்டும். இதுதான் இந்த நாடு பற்றி எறிந்ததற்கு காரணம். இந்த நாடு தொடர்ந்தும் பற்றி எறிய வேண்டும் என்று இங்கே பலர் நினைக்கின்றார்கள். சரத் வீரசேகர போன்ற இனவாதத்தின் உச்ச நிலையிலே செயற்படுகின்றவர்கள், உதய கம்மன்பல போன்றவர்கள் இந்த பாராளுமன்றத்திலே இருக்கும் வரைக்கும் நிச்சயமாக இந்த நாட்டுக்கு ஒரு விமோசனம் கிடைக்கப் போவது இல்லை என்பது உறுதியானது. அரசியல் ரீதியாக, பொருளாதார ரீதியாக முழுமையாக இந்த நாடு எங்கோ சென்று விட்டது, அதில் பாதாளத்துக்குள் சென்று விட்டது. இப்படியான ஒரு நிலைமையிலேதான் இங்கே இந்த கிரிக்கெட் போட்டுக்குள்ளே நடக்கின்ற, ஸ்ரீலங்கா கிரிக்கெட்டுக்குள் நடக்கின்ற பிரச்சனைகளை பார்க்கும்போது அறியக்கூடியதாக இருக்கின்றது. வடக்கிலே குறிப்பாக நாங்கள் இங்கே சில விடயங்களை கிரிக்கெட் வடக்கு கிழக்கை பொறுத்தவரையிலே அங்கே உள்ள கழகங்களுக்கு மாவட்ட ரீதியாக சில உதவிகள் கடந்த காலங்களை விட அங்கே கிடைக்கின்றது என்பதை நாங்கள் ஏற்றுக்கொண்டு ஆக வேண்டும். ஸ்ரீலங்கா கிரிக்கெட் போட்டினால் அங்கே கழகங்களுக்கு, மாவட்ட சம்மேளனங்களுக்கு சில அபிவிருத்தி திட்டங்கள் மேற்கொள்ளப்படுகின்றது. பொதுவாக இலங்கை என்ற ஒட்டுமொத்த நாட்டிற்கும் அப்படி மேற்கொள்ளப்படுவதை நாங்கள் ஏற்றுக்கொள்கின்றோம். ஆனால் இங்கே ஒரு பக்கம் ஊழல்கள் நிறைந்திருப்பதாக இங்கே குற்றச்சாட்டுகள் இருக்கின்ற பொழுதும் கூட அங்கே நிதி கொடுப்பனவுகள் அங்கே வழங்கப்படுவதை நாங்கள் ஓரளவுக்கேனும் கடந்த காலங்களை விட அந்த மாற்றங்கள் ஏற்பட்டிருப்பதை நாங்கள் உணரக்கூடியதாக இருக்கின்றது. குறிப்பாக அதிலே மைதானங்கள், இன்று வடகிழக்கில் இன்று ஒரு சர்வதேச தரத்திலான மைதானம் இல்லை, ஆனால் மண்டதீவிலே ஒரு மைதானம் அமைக்கப்படுவதற்கான ஏற்பாடுகள் நடைபெற்றுக் கொண்டு இருக்கின்றன. அதை நாங்கள் வரவேற்கின்றோம். ஆனால் கடந்த காலங்களிலே கிளிநொச்சியிலே சர்வதேச ரீதியான ஒரு மைதானம் உருவாக்கப்பட்டும் அது இன்று வரைக்கும் 2014 அப்போதைய அமைச்சர் மகிந்தானந்த அழுத்கமே என்ன கூறினார், 2014 or 2015 சர்வ தேசிய விளையாட்டு விழா கிளிநொச்சியிலே தான் நடைபெறும் என்றார். அந்த மைதானம் இன்னும் திறக்கப்படவில்லை. அதேபோல்தான் மன்னாரிலே மாவட்ட மைதானம் ஒன்று உருவாக்கப்பட்டு வேலை நடைபெற்றுக் கொண்டிருக்கின்ற பொழுது அங்கே தொல்பொருள் திணைக்களம் அல்லது வேறு காரணங்களுக்காக அந்த வேலை திட்டங்கள் நிறுத்தி வைக்கப்பட்டிருக்கின்றன. இதுபோன்று மண்டை தீவு மைதானத்திற்கும் ஏற்பட்டு விடுமோ என்று அங்குள்ள விளையாட்டு ரசிகர்கள் விளையாட்டு ஆர்வலர்கள் எண்ணிக்கொண்டிருக்கின்றார்கள். நீங்கள் இந்த ஒரு இனவாத சிந்தனையோடு எதையும் கணக்கிலே கருத்தில் எடுக்கக்கூடாது என்பதற்காக நான் இங்கே இந்த விடயங்களை கூற விரும்புகின்றேன். கடந்த கால படிப்பினைகளை நீங்கள் உணருங்கள் என்று நாங்கள் இந்த சந்தர்ப்பத்திலே கூறிக்கொள்ள விரும்புகின்றேன். அதே போல இந்த கிரிக்கெட் போட்டிலே ஸ்ரீலங்கா கிரிக்கெட்டுக்கு வாக்களிக்கும் உரிமை என்று 25 மாவட்டங்கள் இலங்கையிலே 25 மாவட்டங்களிலே மன்னார் மாவட்டத்திற்கு, முல்லைத்தீவு மாவட்டத்திற்கு, கிளிநொச்சி மாவட்டத்திற்கு, அங்கே இல்ல கிரிக்கெட் மாவட்ட சம்மேளனங்களுக்கு அந்த வாக்களிக்கின்ற உரிமை மறுக்கப்படுகின்றது. எதற்காக? இங்கே கொழும்பிலே மாவட்டத்துக்கு மட்டுமல்ல மாவட்டத்தில் இருக்கின்ற கழகங்களுக்கு கூட வாக்களிக்கின்ற உரிமை இருக்கின்ற பொழுது, ஆனால் இந்த 3 மாவட்டங்களுக்கும் எதற்காக தொடர்ந்தேச்சியாக இந்த வாக்களிக்கின்ற உரிமையை நீங்கள் மறுத்துக் கொண்டிருக்கின்றீர்கள்? இங்கே சில மைதானங்களை எங்களுக்கு தெரியும். இங்கே ஏற்கனவே உறுப்பினர்கள் பேசியது போல் சில விடயங்களை நாங்கள் பாராட்டாமல் இருக்க முடியாது. அண்டர் 13, அண்டர் 15, அண்டர் 17 அல்லது அண்டர் 19 ஒவ்வொரு வயதிற்குட்பட்ட அணிகளை தரம் பிரித்து அவர்களுக்கான பயிற்சிகள் அங்கே வழங்கப்படுகின்றன. அவர்களுக்கான உபகரணங்கள் அங்கே வழங்கப்படுகின்றன. அதிலே இருந்து நல்ல வீரர்களை தெரிவு செய்யக்கூடிய ஒரு சூழலை கிரிக்கெட் போர்ட் ஏற்படுத்திக் கொண்டிருப்பதை எங்களுக்கு தெரியும். அதே போல்தான் சிறந்த வீரர்கள் அங்கே இருக்கின்றார்கள். சிறந்த வீரர்கள் வந்து இங்கே கொழும்பிலே இருக்கின்ற கழகங்களிலே அவர்கள் விளையாடுகின்ற பொழுதுதான் அவர்கள் தேசிய அணிக்கு தெரிவு செய்யப்படுகின்ற வாய்ப்பு இருக்கின்றது. ஆனால் அவர்களுக்கான ஊக்குவிப்புகள், அவர்களுக்கான போக்குவரத்து சலுகைகள் அல்லது நிதி வசதிகள் அல்லது ஏனைய வசதிகள் செய்து கொடுக்கப்படுவதில்லை. அதனால் அவர்கள் கிராமப்புறங்களிலே அவர்கள் தங்களுக்குள்ளே அந்த மாவட்டங்களுக்குள்ளே மட்டும்தான் விளையாடுகின்ற நிலைமை இருக்கின்றதே தவிர அவர்கள் ஏனைய மாவட்டங்களிலே வந்து, குறிப்பாக கொழும்பு மாவட்டத்திலே வந்து கழகங்களுக்கு விளையாடி தேசிய அணிகளிலே, தேசிய அணியிலேயோ அல்லது தேசிய மட்டத்திலே தெரிவு செய்யப்படுவதற்கான அவர்களுக்கான வாய்ப்புகள் வழங்கப்படுவதில்லை என்பதை இந்த நேரத்தில் நான் கூறிக்கொள்ள விரும்புகின்றேன். அதேபோல்தான் புத்தரை ஆடுகளங்கள், குறிப்பாக இப்பொழுதுதான் வடக்கு கிழக்கிலே புத்தரை ஆடுதளங்கள் கடந்த காலங்களில் இல்லாமல் ஒரு நிலைமை இருந்தது. ஆனால் இன்று ஓரளவுக்கேனும் சில இடங்களிலே இந்த புத்தரை ஆடுகளங்கள் அமைக்கப்படுவதையிட்டு நாங்கள் அந்த கிரிக்கெட் வீரர்கள் மகிழ்ச்சி அடைகின்றார்கள். அதன் ஊடகத்தான் தேசிய மட்டத்திலே வீரர்கள் பங்குபற்றதுக்கான வாய்ப்புகள் உருவாக்கப்படும். ஆகவே அந்த புத்தரங்கள் இன்னும் ஏனைய மாவட்டங்களிலேயும் அதேபோல் மாவட்டங்கள் பிரதேச செயல வாரியாக அமைக்கப்படுவதற்கான வாய்ப்புகள் வழங்கப்பட வேண்டும். அங்கே மைதானங்கள் அமைக்கப்படுவதற்கு அரசாங்கம் அனுமதி கொடுத்தாலும் பிரதேச செயலகங்கள் மறுக்கின்றன. பிரதேச செயலகங்கள் அங்கே அந்த மறுப்பை தெரிவிப்பதன் மூலம் ஊடாக அல்லது காணிகளை வழங்க மறுப்பதன் ஊடாக அங்கே அந்த மைதானங்கள் அமைக்கின்ற அந்த செயற்பாடுகள் முற்றுமுழுவாக தடைப்படுகின்றது. ஆகவே இந்த கிரிக்கெட் போர்ட் கூட இந்த விடயத்திலே அல்லது விளையாட்டுத்துறை அமைச்சு இந்த விடயத்திலே தலையிட்டு அங்கே மைதானங்களை பெறுவதற்கு அதற்கான வாய்ப்புகளை உருவாக்குவதற்கு பிரதேச செயலகங்களுக்கு மாவட்ட செயலகங்களுக்கான உரிய அனுமதிகளை கொடுப்பதற்கான அந்த பணிப்புரைகளை வழங்க வேண்டும் என்று இந்த நேரத்தில் கேட்டு நிறைவு செய்கின்றேன். நன்றி.
தேங்க்யூ. கரு உபோதுகள பத்து மந்துமா
பூமிஸ்துதி மூலாசன மந்திரி பூமிஸ்துதி අදන අපි යන ක්‍රීඩාව ගැන අද කතා කරන්නේ මද විශේෂාවිතයන්ගේ මන්ත්‍රීතුමාට විශේෂයෙන් ඉස්සුදන්දරම් කාලීන මාතෘකාවක් යෝජනාක් විදිහට පාර්ලිමේන්තුව ගණන් මේ සාකච්ඡා කිරීම සම්බන්ධව අපි දන්නවා ක්‍රීඩාව කායික හා මානසික සම්බන්දතාවයේ යුක්ත විසලිවන්ත ඒ වගේම ඉක්මීමක් සහිත ධෛර්යවන්ත ජය පරාජය එකසේ විඳ දා ගන්න පුළුවන් ශක්තියක් ඇති පුජ්‍යලෙක් බිහි කිරීම තමයි මේ ක්‍රීඩාවේ මූලික අරමුණ. ඒ අරමුණ වෙනින් යන ගමනේදී මතන් ක්‍රීඩා පරිපාලකීන් තමන්ගේ වගකීම් කොටස ඉෂ්ට කරනවාද කියන සැකය අද දවසේ සමාජයේ මතුවලා තියෙනවා. ඒක නිසා තමයි අද දවසේ අපි මේ ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ අපේ ආගම් ભેදවලින් තොරව, ජාති ભેදවලින් තොරව, ඒ වගේම වයස් ભેදකින් තොරව ආදරය කරන ක්‍රීඩාවක් සියලු දෙනාම. හැබැයි අද මේ ශ්‍රී ලංකා ක්‍රිකට් මම හිතන්නේ මේ රටේ ජාති ආගම් එකට තියාගන්න කටයුතු කරන තැනක තිබුණා. අපිට මතකයි මුරලිදරන් මේ රටේ කණ්ඩායමේ ක්‍රීඩා කරනකොට අපි ඔහුගේ ආගම ගැන හෙව්වේ නැහැ. ඔහුගේ ජාතිය ගැන හෙව්වේ නැහැ. අපි එකට එකතු කරගෙන මේ ක්‍රීඩාව ඒ කාලේ යුද්ධේ කාලෙත් අපි මේ ජාතීන් අතර බැඳියාවල් නැති තත්වයක් ඇති කරන තත්වයක් තුලත් අපි සියලු දෙනා එකට එක් කරන්න සමත් වුණු ක්‍රීඩාවක් තමයි ක්‍රිකට්. නමුත් අද ක්‍රිකට් ක්‍රීඩාවට ඇති වෙලා තියෙන තත්වය. ඒ නිසා ඒ ඇති වෙලා තියෙන තත්වය නිසාම තමයි අද මේ වගේ විවාද කරන තත්වයකට ඒ දූෂිත තත්වයකට පත් වෙලා තියෙන නිසා තමයි පාර්ලිමේන්තුවේ පවා අද දවසේ අපි විවාදයක් අරගෙන මේක සාකච්ඡා කරන තත්වයකට පත් වෙලා තියෙන්නේ. නමුත් අපි දන්නවා තමන්ගේ අනාගත පුටුව රැක ගැනීම වෙනුවෙන් ක්‍රිකට් පරිපාලකීන් තමන්ට ලැබෙන ඒ කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය සඳහා ලැබෙන අතිවිශාල ධනස්කන්ධය තමන්ගේ පුටුව රැක ගැනීම වෙනුවෙන් වියදම් වියපැහැදම් කරන තත්වයක් උදා වෙලා තියෙනවා. ඒක සාක්ෂි සහිතව ඔප්පු වෙලා තියෙනවා. ඒවා මේ විගණන වාර්තාවලින් එළි වෙලා තියෙනවා. ඒ වගේ කෝප් කමිටු වාර්තාවලින් අපිට එළි වෙලා තියෙනවා. අද ක්‍රිකට් ආයතනයේ දිහා බැලුවට පස්සේ මම හිතන්නේ කෝප් කමිටුවේ එළි වෙච්ච කාරණයක් තමයි මෙම ආයතනයේ ඉන්න සේවක මහත්මින් ගත්තොත් එහෙම එක්සිකියුටිව් ග්‍රේඩ් එක පර්මනන්ටයි ඉන්නේ 4යි. නමුත් කොන්ට්‍රැක්ට් බේසිස් ඉන්නවා 44ක්. සීනියර් මැනේජ්මන්ට් ලෙවල් පර්මනන්ටයි ඉන්නේ එක්කෙනයි. කොන්ට්‍රැක්ට් බේසිස් ඉන්නවා 8 දෙනෙක්. මැනේජ්මන්ට් ලෙවල් එකේ පර්මනන්ටයි දෙන්නයි, කොන්ට්‍රැක්ට් බේසිස් 29ක් ඉන්නවා. ඇසිස්ටන්ට් මැනේජ්මන්ට් ලෙවල් එකේ පර්මනන්ටයි 4යි, කොන්ට්‍රැක්ට් බේසිස් ඉන්නවා 12ක්. ඇයි මේ කොන්ට්‍රැක්ට් බේසිස් ප්‍රමාණය මේ තරම් වැඩි වෙලා තියෙන්නේ පර්මනන්ටයට වඩා? හේතුව තමයි තමන්ගේ ඒ ගජමිතුරු කල්ලිය පිනවන සහ දූෂිත ගණදුර වලට හවුල් වෙන තමන්ට කැමති පුජ්‍යලයන් පිරිසක් තමන්පත් වුණාට පස්සේ පත් කරගන්න පුළුවන්කම තියෙන නිසා. ඒ නිසා අපි හිතන්නේ නැහැ මෙතන විනිවිදභාවයෙන් යුක්තව මේ කටයුතු සිද්ධ වෙනවායි කියලා. මේකම අපි දන්නවා මේ පිරිස ගත්තොත් එහෙම 100ක් හිටියොත් ආයතනයේ 20ක් ඉන්නේ පර්මනන්ටයි, 80ක්ම ඉන්නේ පර්මනන්ට් නැති කොන්ට්‍රැක්ට් බේසිස් අය. ඒ නිසා මේක අපි වෙනස් කරගත යුතුයි. මම හිතන්නේ ක්‍රීඩා අමාත්‍යතුමා මැදිහත්වයේ යුතුයි මේ සම්බන්ධව. ඒ වගේම අද වෙනකොට මම හිතන්නේ වර්තමානයේ මේ අද දවසේ තුල ක්‍රියවිච්ච කාරණා දිහා බැලුවට පස්සේ ක්‍රිකට් ආයතනය පහුගිය T20 World Cup එක වෙනුවෙන් ඕස්ට්‍රේලියාව යන්න වියදම් කරපු ප්‍රමාණය මම හිතන්නේ ඒෂා විද්‍යාලයේ මන්ත්‍රීතුමා කිව්වා. මේවා ඇත්තටම මේ අපේ රටේ ක්‍රීඩා උන්නතිය සඳහා ලැබෙන මුදල් තම තමන්ගේ හිතමිත්‍රාදීන්ට, හිතමිතුරන්ට තමන්ගේ පුටුව රැක ගැනීම වෙනුවෙන් වියදම් කිරීම ගැන ඇත්තටම කනගාටුවක් ඇති වෙන්නේ. මම හිතන්නේ මේ සමහරක් වෙලාවට එහෙම වියදම් කළත් ඇවිල්ලා තව මාධ්‍ය ඉස්සරහත් සමහර වීර කතා කියනවා. මේක රජයට අයිති එකක්
නෙවෙයි,
පෞද්ගලික ආයතනයක් වගේ කතන්දර කියනවා. ඒ නිසා අපි මේ අවස්ථාවේදී මේ අපේ මේ ක්‍රීඩා පනත හරහා ලියාපදිංචි ආයතනයක් ක්‍රීඩා මේ ශ්‍රී ලංකා ක්‍රිකට් කියන්නේ. ඒ කියන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු රගකිය යුතුයි. ඒ වගේම කෝප් කමිටුවට කැඳවන්න පුළුවන් ආයතනයක්. නමුත් ඔවුන් එළිය ඇවිල්ලා කියන්නේ මේක නිකන් අපිට පෞද්ගලිකව ලැබෙන දේපලක් වගේ තමයි ඔවුන් කටයුතු කරන්නේ සහ ඒ වේදන් කරන්නේ. ඒ වගේම මම හිතන්නේ අපි මේ ක්‍රීඩා ශ්‍රී ලංකා ක්‍රිකට් තුල යහපාලන ඇතිකිරීම සඳහා යම්කිසි ක්‍රියාමාර්ගයක් ගත යුතුයි. ඒකෙදී අපි මම හිතන්නේ ICC එකත් එක්ක සාකච්ඡා කරලා ක්‍රීඩා මැතිතුමා මම හිතන්නේ ඒ කටයුතු කරයි. ඒ වගේම මම හිතන්නේ විජේදාස රාජපක්ෂ මැතිතුමා ඒ සම්බන්ධව අලුත් පනතක් ගේන කටයුතු උදව් කරනවා කියලා කිව්වා. මම හිතන්නේ ඒක ආණ්ඩුව පාර්ශ්වයෙන් මේ තත්ත්වය අවබෝධ කරගෙන අලුත් පනතක් ගේන පාර්ලිමේන්තුව තුළ කටයුතු කරයි කියලා අපි විශ්වාස කරනවා. ඒ සඳහා අපි විපක්ෂයේ මන්ත්‍රීවරු විදිහට අපි ඒ සඳහා පූර්ණ සහයෝගය ලබා දෙනවා. ඒ වගේම මම හිතන්නේ මට පොඩි සැකයක් තියෙනවා මුලාසරණ මන්ත්‍රීතුමනි, අද දවසේ මම හිතන්නේ මේ ලංකාවේ ශ්‍රී ලංකා ක්‍රිකට් තුල ක්‍රීඩකයන්ගේ ආබාධ තත්ත්වය ඉන්ජරි රේට් එක අතිශයින්ම වැඩි වෙලා තියෙනවා. මම හිතන්නේ ඒකට අපේ ලංකාවේ ඉන්න ක්‍රීඩා විශේෂඥ වෛද්‍යවරුන්ගේ ප්‍රයෝජනය. අද වෙනකොට ඉන්න ක්‍රීඩා විශේෂඥ වෛද්‍යවරු බිහි වෙලා ඉන්නවා ලංකාව තුල. ඔවුන්ගේ දායකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් ලබා ගන්නවාද කියලා සැකේ තියෙනවා. සැකේ නෙවෙයි මම හිතන්නේ ලබා ගන්නෙ නැහැ. අපි ඉල්ලා සිටිනවා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් මේ ඉන්ජරි රේට් එක වැඩි වෙලා තියෙනවා. අද වෙනකොට දුෂ්මන්ත චමීර ඉන්ජර්ඩ් වෙලා තියෙනවා. ඒ වගේම වනිදු හසරංග ඉන්ජර්ඩ් වෙලා තියෙනවා. මේ ලංකාවේ ඉන්න ප්‍රබලම ෆාස්ට් බෝලර් ඒ වගේම ස්පින් බෝලර් තුන්ගිරව ක්‍රීඩකයා වනිදු හසරංග. අද දෙන්නම ඉන්ජර්ඩ් වෙලා තියෙනවා. ඒෂියා කප් එක අපි මම ඉල්ලා සිටිනවා ක්‍රිකට් ආයතනයේ ඒ වගේම ක්‍රීඩා ඇමතුමාගෙන් මේ ශ්‍රී ලංකාවේ ඉන්න ක්‍රීඩා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහය ලබා ගන්න මේ සම්බන්ධව. අපි මට පොඩි සැකයක් තියෙනවා මේ සම්බන්ධව. මොකද නාමල් රාජපක්ෂ මහත්තයා ඔහුගේ කාලේ ක්‍රීඩා මැතිවරයාය දිවි හිටියා. එතකොට ඔහුගේ බාප්පා තමයි ජනාධිපති, තාත්තා අග්‍රාමාත්‍යතුමා, ඒ වගේම අනිත් බාප්පා මුදල් ඇමතුමා. එතුමට හදන්න තිබිච්ච අවස්ථාව තමයි මේ ක්‍රිකට්. මම හිතන්නේ එතුමගෙන් නුත් ගිලිහිලා ගියේ. එතුමට හදන්න බැරි වෙච්ච ශ්‍රී ලංකා ක්‍රිකට් රොෂාන් රණසිංහ මැතිතුමාට හදන්න පුළුවන්ද කියලා සැකේ එනවා. ඒ සැකය තව තීව්‍ර වුණා. මොකද මේ අපේ කවුද මායා දුන්නේ මන්ත්‍රීතුමා කිව්ව කතාවත් එක්ක. මොකද මේකට කෙල වුණොත් ඔක්කොම කෙලවිලා යනවායි කියලා මට සැකයක් තියෙනවා. මම හිතන්නේ රොෂාන් රණසිංහ මැතිතුමාට ඇමතිකමත් ගහලා යන තත්ත්වයකට පත් වෙලා තියෙනවද කියලා සැකයක් ආණ්ඩු පාර්ශ්වයේම ඔය මතුවෙන කාරණාත් එක්ක මට එනවා. ඒක නිසා මම විශ්වාස කරනවා එතුමාට ඒ වගේ තත්ත්වයක් උදා නොවෙන්නත් මේ රටට වැදගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තවදුරටත් මේ රටේ සියල්ලගේම දේපලක් විදියට ඉස්සරහට අරගෙන යන්න මේ රටේ ක්‍රිකට් අනාගතය වෙනුවෙන් කටයුතු කරන්න අලුත් පනතක් මේ පාර්ලිමේන්තුවේ ඉතා ඉක්මනින්ම හදලා ඉදිරිපත් කරයි කියලා බලාපොරොත්තුවත් සහිතව මගේ වචන සල්ප නිමා කරන්න
බොහොම ස්තුතියි. කරුව ප්‍රේමනාත් සිදුරත්නතුමා.
සවස්වන නඩි 12ක් තිබුණානේ මට.
9 minutes.
10 minutes, 10 minutes. ලේකම්තුමා.
සර negotiation.
No. කරු සභාපතිතුමනි විශේෂයෙන්ම අද දිනේ සුවිශේෂී දිනයක්. ශ්‍රී ලංකාවේ මංගල සමරවීර දිවංගත අමාත්‍යවරයා මේ ගිහිල්ලා අද වෙනකොට අවුරුදු දෙකක් වෙනවා. මම මේක අවස්ථාවක් කරගන්නවා එතුමාගේ නික්ම යාම සම්බන්ධයෙන් අපේ ෂෝ කියනවා තවද පල කරන්න.
කරුමන්තුමා මම දැන් හිටින්නේ නැහැ. මගේ ෂෝක එකතු කරන්න කැමති.
ඔව් අපේ සභාපතිතුමා අපේ බයන්ත දිසානායක මැතිතුමා ඔබතුමාගේ සම්බන්ධයෙන් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒක මද දිනේ මේ වායාම කෘතිය එතුමාට පිළිගන්නපු සුජිත අක්කරවත්න මැතිතුමාට මගේ සුභාශිංසන එක් කරමින් විශේෂයෙන්ම ඉන්දියාවේ චන්ද්‍රයාන් 3 ඒ අභ්‍යවකාශ ගමනයත් එක්ක හඳට ගිහිල්ලා ඒ ඉන්දියාව අත්කරගත දියුණුව සම්බන්ධයෙන් ඉන්දියාවට අපේ සුභාශිංසන එක් කරනවා. ඒකම විශේෂයෙන්ම පෞගිය කාලේ පුරාවටම ඉන්දියාවේ ජනාධිපතිතුමා ඉන්දියාවට ගිය ගමන ගැන විශාල වශයෙන් කතා බහක් ඇති වුණා. මම හිතන්නේ ඊයේ දිනේදී ඉන්දියානු ශ්‍රී ලාංකික පාර්ලිමේන්තු සංසදයේ විසින් අපිට ඒ අවශ්‍ය දැනුවත් කිරීම කරා. අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලුම දෙනාට ඉන්දියානු සංචාරයේ ජනාධිපතිතුමා සිද්ධ වුණේ මොකක්ද කියන කාර්යය ඒ හොඳ දැනුවත් වීමක්. ඒ සම්බන්ධයෙන් ඉන්දියානු කොමසාරිස් මහ කොමසාරිස් කාර්යාලයට ඉන්දියානු විදේශ අමාත්‍යතුමාටත් ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම මේ අදාළ අද දිනේ මේ ඔබ අපි සියලුම දෙනා මට ඊට ප්‍රථමයෙන් මම මේ පුංචි කාරණා ටිකක් මේ Facebook එකෙන් ගත්තා. ඉන්දියාවේ හොඳ වෙලාවට මේ අපේ රටේ තියෙන මේ පක්ෂ නැත්තේ සමහර පක්ෂ. මට මතකයි එදා අපි ගාල්ලට හයිවේ එක ඇදුවාම ඒ පක්ෂ අනු කුමාර දිසානායක මහත්තයා කිව්වා හයිවේ එක නිසා බල්ලෙක්ට පාර දෙපැත්ත මාරු වෙන්න බෑ කියලා. ලාල්කාන්ත මහත්තයා කිව්වා හයිවේ එක හොඳයි ගාල්ලට දඩමස් ගෙනියන්න කියලා. හඳුන් ඇති මහත්තයා කිව්වා මේ හයිවේ එක හදන්නේ ගම්වල පාරවල් හදන්න කොච්චර තියෙනවද කියලා. සමහරවිට කිව්වා මහින්ද මහත්තයාගේ අබුල්තියල් ගේන්නයි මේ හයිවේ එක හදන්නේ කියලා. එහෙම කිව්වා. ඊට පස්සේ අපි පෝට් සිටි හදන්නට ගියා. අනු කුමාර මහත්තයා පෝට් සිටි එක හදලා රටේ තියෙන සම්පූර්ණ කලුගල් ඉවර කරනවා කියලා. නෙළුම් කුල් හදනකොට කිව්වා මේ කට්ටියම නෙළුම් කුල් හැදුවේ මිනිස්සුන්ට කන්න නැතුණාම පැනලා මැරෙන්නද කියලා. හඳුන් ඇති මහත්තයා කිව්වා උස කුළුණක් තියෙන කොළඹ ඊට එහා පැත්තේ මුඩුක්කු. ඉතින් වැඩක් තියෙනවද කියලා. හම්බන්තොට වරායගෙනත් ඔහොමයි කාරණා කියන්න පුළුවන් සභාපතිතුමා. අනු කුමාර මහත්තයා කියනවා නැව් වෙන්නේ වරාය කරලා සල්ලි නැති කරා කියලා. ඉතින් මම ඇත්තටම ඉන්දියාවට තවත් සුබ ප්‍රාර්ථනා කරනවා ඔය වගේ කුහක දේශපාලන පක්ෂ ඉන්දියාව නැති වෙච්ච එක ගැන. ඉතින් අපේ අධ්‍යාපන ක්‍රමයක් වෙනස් වෙන්න ඕනේ. අපි මේ ඇයි මේ කුහක තරුණ තරුණියෝ බිහි කරන්න කියලා ඊර්ෂ්‍යා කරන්න රටේ ජාතිකත්වයේ ගරහන්න දැන් ඉන්දියාවටත් පුළුවන් නේ ඉන්දියාවේ තරුණයන්ට කතා කරන්න පුළුවන් නේ මේ ඉන්දියාවේ කොච්චරද භෞතික වශයෙන් ගත්තාම අපිට වැඩි සෑහෙන පල්ලෙහා මට්ටම තමයි ඉන්දියාවේ ඒ පහසුකම් තියෙන්නේ හැබැයි ඉන්දියාව අද සීලුම දෙන එක අහුවෙලා ඒ ජයග්‍රහණය ගැන බොහොම උදම් මනනවා ඒ ජයග්‍රහණයට අපිත් මේ වෙලාවේ එකහුව වෙනවා ගරු සභාපතිතුමනි අද විශේෂයෙන්ම මේ 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 කාරණා සීලුම දෙයත් එක්ක අද තමයි වැදගත් විවාදයක් කතා කරන්නේ මම එය මේ විපක්ෂයේ හේෂ මන්ත්‍රීතුමාට ස්තුතිවන්ත වෙනවා මේ විපක්ෂ මේ යෝජනාව ගෙනාවපෙකට ඒ වගේම සජිත් ප්‍රේමදාස මහත්තයාටත් මම ස්තුතිවන්ත වෙනවා මම දන්නවා මේක විපක්ෂය ඇතුලේ තිබ්බ පොඩි යටගහන්න අවශ්‍යතාවයක් හැබැයි සජිත් ප්‍රේමදාස මහත්තයාත් ඒකට නැමුන්නේ ඉතින් සජිත් ප්‍රේමදාස මහත්තයාට ස්තුතිවන්ත වෙනවා හේෂටත් ස්තුතිවන්ත වෙනවා මේක ගෙනාවට ඒකම ඇත්තටම මේ මේ කාරණේ ගත්තාම මට විශේෂයෙන් මම මේකට කතා කරන්නේ මම ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමේ සභාපතිවරයා මේ පහුගිය දිනක තමයි ඡන්දෙන් තේරලාපත් වෙන්නේ ඡන්දා වැඩි ඡන්ද හතරෙන් තමයිපත් වෙන්නේ මේ රටේ ක්‍රීඩාව අතිශයින්ම දේශපාලනටත් එහාට කියලා ජරා ජීර්ණ වෙලා තියෙන්නේ මම මේක බොහොම බය නැතු කියන්නේ මොකද මට මේ අපි මේ ක්‍රීඩාවට සම්බන්ධ වෙන්නේ කිසිම වරප්‍රසාදයක් ගන්න නෙමෙයි අතේ තියෙන කීයක් හරි විදං කළා කාලෙත් වැය කරලා අපේ රටේ අහිංසක දරුවංග මේ දක්ෂතා ලෝකෙට ගෙනියන්නේ දැන් මම ක්‍රිකට් මිනිසුරංගේ සංගමේ සංගමේ සභාපති එතකොට ක්‍රිකට් ආයතනේ අපිට යම් යම් උදව් පදව් කරනවා හැබැයි ඒ උදව් පදව් කරනවා කියලා මේක ඇත්ත කතා නොකර හිටියොත් ඒක මගේ යුතුකම නෙමෙයි ඉතින් ඒ නිසා මම දැන් මට ওই සම්මිසිල්ලෝ මහත්තයා ගැන ලොකු ෆයිල් එකක් මට ගෙදරට හම්බුණා එතුමාගේ පෞද්ගලික දේවල් ඉඩ කඩන් මම තාම ඒවන කතා කරන්නේ නැහැ මොකද හේතුව දන්නේ නැතුව දේවල් මිනිසුන්ට බඩ ගහන්න බෑ හැබැයි මේ විගණන වාර්තාව සහ මේ දේවල් ගැන අවශ්‍ය කාරණා අපි කියනවා දැන් මම ශ්‍රී ලංකා ක්‍රිකට් මිනිසුරංගේ සංගමේ සභාපති කියලා අපිට ඒ වරප්‍රසාද ලැබෙනවා කියලා මේ ඇත්ත කාරණා කතා නොකර හරියන්නේ නැහැ දැන් මට නම් පේන්නේ අපේ සමහර දැන් මට කියන්න පුළුවන් මගේ දේශපාලන ව්‍යාපාරේට මට ක්‍රිකට් බැට් ටිකක් හම්බ වෙනවා මට බෝල ටිකක් හම්බ වෙනවා මට මං කියන ස්කෝල ටිකකට ওই පහසුකම් දෙනවා කියලා කටවහගෙන ඉන්න එක යුතුකම නෙමෙයි මට හිතෙන්නේ මම මූලිකව දකින්නේ එතුමල්ලා මේ ලැබෙන මුදල් රජයෙන් ලැබෙන මුදල් නෙමෙයි කියලා කියන කාරණේ තුලම මම දකිනවා විශාල පිහිලුවක් කර සභාපතිතුමා මේක මේ රටක ක්‍රීඩාවක් මේ රටේ ජනතාව දැන් අපි නියෝජනය කරන්නේ මේ රටේ ජනතාව තොල මේ රටේ ජනතාව නියෝජනය කරන කණ්ඩායමකට අපිට විශාල වගකීමක් තියෙන මේ වෙනින් කතා කරන්නේ දැන් එතුමා කියනවා නම් නෑ ක්‍රිකට් කියන්නේ එතුමාට සල්ලි හම්බෙන්නේ වෙනම මේ ක්‍රිකට් කියන්නේ රජයට දෙන්නම කියලා මම වැරද්දා මට මූලිකව කතා කරන්න තියෙන්නේ ඒක නේ එතුමාලගේ හිතන් ඉන්නවනේ ඒක එතුමාලා වැරදි ලෙස කටයුතු කරන්නේ දැන් අපි සියලුම දෙනා ගත්තාම මට හිතෙන ක්‍රිකට් ආයතනේ මීට වැඩි 100 ගුණයක් වැඩ කරන්න පුළුවන් තරම් හැබැයි දුවන්න පුළුවන් වේගෙන් දුවලා දිනන්න පුළුවන් තරක් පයින් ඇවිදිනවනම් හිමින් ඇවිදිනවනම් ඒක සාර්ථක දෙයක් නෙමෙයි දැන් ක්‍රමවත්ව රජයත් එක්ක එකතු වෙලා රජයත් එක්ක ක්‍රීඩා අමාත්‍යාංශයක අශ්‍යන්තක සම්බන්ධ වෙලා ක්‍රමිකව පුළුවන් නම් මේ රටේ ක්‍රීඩාව දිගටම සංවර්ධනය කරන්න ඒක වඩා ඵලදායීතාවය නම් වල රටේ ක්‍රීඩකයන් ඉහළට ගේන්න දරුවන් ඉහළට ගේන්න ඒකයි වෙන්න ඕනේ හැබැයි හුදකලාව මට බැට් එකක් දෙනවා මට ටර්ෆ් එකක් දෙනවා මට ක්‍රීඩාංගණයක් දෙනවා කියලා ක්‍රමවත් ස්වභාවයක් නැත්තම් ඒක ක්‍රීඩා ආයතනයේ ක්‍රිකට් ක්‍රීඩා ආයතනයේ යුතුකම නෙමෙයි හැබැයි ඒකම කරු සභාපතිතුමා අපිට එහා පැත්තෙන් තියෙනවා මේ කාරණා කතා කරනකොට සමහර මාධ්‍ය ආයතනවල ඌමනා එපාකම් නිසාද මේවා ඉස්මතු වෙන්නේ කියන කාරණේ අද සමහර මාධ්‍ය ආයතන දේශපාලනය කරනවා ඒ මාධ්‍ය ආයතන වලට මේවයිල රටේ පුරවැසියන්ගේ ශ්‍රමයේ සංඛ්‍යාත එතකොට මේ සියල්ලම අපි හොඳට කල්පනා කරන්න ඕනේ මේ දෙපැත්ත තුන් පැත්ත හැමතැනම කල්පනා කරන්න ඕනේ මොකද අපි විවස්ථාදාගේ മന്ത്രിවරු හැටියට අපිව සමහරව බලන්නවා මිලදී ගන්න ඉතින් මං හිතනවා අපි ඒක කිසිම කෙනෙකුට යටවෙන්නේ නැතුව ඍජුව මේ රටේ උන්නතිය වෙනුවෙන් කතා කරන්න ඕනේ සමහර වෙලාවට මං සභාපතිත්වය දරන ක්‍රිකට් මිනිසුරංගේ සංගමයට ඒ අවශ්‍ය ප්‍රතිපාදන දෙන්නේ නැහැ කියයි සමහරවිට මම සම්මිසිල්ලෝ මහත්තයා ලියුමක් ලිව්වොත් මගේ මම ඉල්ලන ඒ අපහසුකම් දෙන්නේ නැහැ කියයි. හැබැයි මට පහසුකම් ලැබුණා නොලැබුණා ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඊට වැඩි විශාල පහසුකම් ප්‍රමාණයක් මේ රටට ලැබෙන්න තියෙනවා නම් මේ රටේ අහිංසක දරුවන් හිමි වෙන්න තියෙනවා නම් ඒක කරන්නේ නැතුව ඒ අවස්ථාව පැහැර අරලා තම තමන්ට අවශ්‍ය පරිදි තම තමන්ගේ මඩිතර කරගෙන තමන් තමන්ගේ දේපල අරගෙන සුඛ වේරණ කරනවා නම් ඒවට විරුද්ධ වෙනවා. ඒවට විරුද්ධ වෙනවා. ඒකම කිසි ඒ වෙන අපේ කොන්දේසි විරහිත විරුද්ධ වෙනවා. ඒ නිසා මම කියන්නේ මේ අදාළ තත්ත්වය තුල අපි අන්තර් කමිටු දාලා අපි දැකලා තියෙනවා ඕන තරම් අවස්ථාවල ක්‍රීඩාව මෙහෙ වෙනවා. දැන් මම ඔබතුමාට කියන්නේ මේ රටේ ක්‍රීඩාව සම්බන්ධයෙන් අරක් ගත්ත යක්කෝ ඉන්නේ හැමතැනම. මම කියන්නේ මේ අපි මේ විවස්සදායකී එකතු වෙලා අපි හොඳ දැන් මම ගරුව අමාත්‍යතුමා උත්සාහ කරනවා දිගින් දිගටම ගැසට් ටිකක් නිර්මාණය කරන්න. අපි ඔක්කොම පක්ෂ විපක්ෂ ભેදයක් නැතුව අවංක ඌමනාවක් ඇති එක 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 ගැසට් එක පනතක් හදමු. හැම අද ගත්තොත් දැන් මම චන්දිල්ලා දිනන ජිම්නාස්ටික් සංගමේ මමයි චන්දිල්ලා දිනන අවස්ථාවේ උදෙත් මගේ චන්ද නවත්තන්න කියලා උසාවිය යනවා. ශේෂ්ඨ අධිකරණයට යනවා. ඉතින් මේවා මම දන්නේ ඇයි මේ කියලා. මේ අවුරුදු ගණන් හිටපු අය. එතකොට මේ
පොයින්ට් අවඩ් එක මොකද මන්තු? පොයින්ට් අවඩ් එක.
ස්තුති මුලාසනාර උඩ මන්ත්‍රීතුමනි, මම උගත් නිත්‍යාගින් නීතිඥතුමෙක් විදිහට අහනවා මේ
පොයින්ට් අවඩ් එක මොකද්ද?
මේ සඳහා ඉන්ටරිම් කමිටුවක් පත් කරන්න එපාද හාද කියලා.
නෑ, ඒක එමෙතුමාට කින් අහන්න. කරු මන්තුමා කතා කරන්න.
ඔව්. ඉතින් ඔබතුමා අහන් හිටියනම් ඔබතුමා ඉතින් කතා කරගෙන ඉන්නේ අහන් ඉන්නේ නෑනේ. ඔබතුමා ලහන් හිටියනම් මම කතාව කියාගෙන ආවේ ඉතින්. ඔබතුමා ලහන් ඉන්නේ නෑ. පැහැදිලිවම මේ කියන තත්වයන් උඩ අපිට සිද්ධ වෙන වෙනස් විදිහට හිතන්න. මම කියන එක තමයි එක පැත්තකින් තියෙනවා මාධ්‍ය ආයතනයේ අවශ්‍යතාවය. එක පැත්තකින් තියෙනවා සම්මිසිල්ලලා කියනවා මේක රජයේ මුදල් නෙමෙයි කියලා. අපි ওই දෙකටම නතු වෙන්නේ නැහැ. අපි අවංකව කතා කරනවා. අපි ওই දෙකටම නතු වෙන්නේ නැහැ. අපි කිසිම දෙයකට බය වෙන්නේ. අපි කියන්නේ මේ රටේ ක්‍රීඩාව
නම් වන්න ඕනේ.
ගරු සභතුමා
2 minutes left.
Thank you. එනිසා මම ප්‍රකාශ කරමින් සිටියේ අපිට විශාල වගකීමක් තියෙනවා මේ රටේ ක්‍රීඩාව වෙනස් කරන්න. මේ රටේ දරුවන්ගේ අනාගතය වෙනස් කරන්න. එනිසා ක්‍රීඩා අමාත්‍යතුමාලාගේ මම ඉල්ලීමක් කරනවා ඔබතුමාලා කරන කාර්ය ඉතාමත් සුබයි. වඩා හොඳ ක්‍රීඩා පනතක් ගෙනල්ලා මේ ක්‍රීඩා සංගම් වලට මේ සමාජිකයන් පත්වන ක්‍රමවේද වෙනස් කරලා මේ බෝඩ් ලෑලි සංගම් අයින් කරලා මේ රටේ ක්‍රීඩකයන්ට අවශ්‍ය දායකත්වය ලබා දෙන්න උත්සාහ කරන්න. මේ මට පුළුවන් ලිස්ට් එකක් දෙන්න. මේ තියෙන සංගම් සියල්ලම ඉන්නේ දෙපාරකට වැඩිය ඉලෙක් වෙච්ච මිනිස්සු. සභාපති එක්කෝ ඉන්නවා දෙපාර තුන් පාර ඉලෙක් එක්කෝ ලේකම් ඇවිල්ලා තුන් හතර පාර තියෙනවා. එහෙම නැත්නම් මේ බෝඩ් ලෑලි සංගම් අරන් ඇවිල්ලා ඡන්ද කරනවා. දැන් අපි ඇත්ත කතා කරමුකෝ. තිලංග සුමතිවාල මහත්තයා දාපු ගෝලයන්ගේ සම්මිසිල්වා කියන්නේ. තිලංග සුමතිවාල මහත්තයාට පාලනය කරගන්න බැරුව ගියා. දැන් එතුමා වෙනම ගමනක් යනවා. අද බෝඩ් ලෑලි සංගම් වලින් මේ ඡන්ද කරනවා. මේ බෝඩ් ලෑලි සංගම් වල දෙන මුදල් කවුරුත් හොයන්න බලන්නේ නැහැ. මොකද මේ ඡන්ද ගන්න ඕන නිසා. ඔක තමයි ඇත්ත. ඒක සාමාන්‍ය දේශපාලනයේ ස්වභාවය. මම මේ කාටවත් ඇඟිලි දික් කරනව නෙමෙයි. නමුත් රටේ ක්‍රීඩා මේ රටේ අහිංසක දරුවන්ගේ ක්‍රීඩාව නම් වන්න අපි විවස්ථාදයකට අපිට යුතුයකමක් තියෙනවා. දැන් අද මම දැක්කා ක්‍රිකට් ආයතනයේ ලියුමක් කියලා දෙනවා කතානායකතුමාට මේ විවාදය නවත්තන්න. එහෙම කොහොම අයිතියක් තියෙන කාටවත්. මේ රටේ ජනතාව නියෝජනය කරන පන්ත්‍රීවරු අපි මේ පක්ෂ විපක්ෂ ભેදයක් කියලා බෙදিলা වෙන් වෙලා වෙනස් මත දරනට වඩා අපි වියුත්ත කතා කරන්න ඕනේ. ක්‍රීඩා වෙනුවෙන් කහුවලා වැඩ කරලා ක්‍රීඩකයා වෙනුවෙන් නිවැරදි ක්‍රීඩකයෝ ලබා ගන්න. ඒයට අවශ්‍ය දායකත්ව දෙන්න, අනුග්‍රහයකත්ව දෙන්න. ඒ අවශ්‍ය නිවැරදි නායකත්ව දෙන්න අපි අවශ්‍ය පළතක් නිර්මාණය කරමු.
Time's up.
ඒ අවශ්‍ය ගැසට් ගන්නකොට ඒ අවශ්‍ය දේවල් වලට අපි පක්ෂ විපක්ෂ ભેදයක් නැතුව ඒ අවශ්‍ය පනත් වලට නිවැරදි නායකත්ව දෙමු. ඉතින් ඒ සඳහා මම හිතනවා ගරු කැබිනට් ඇමතිතුමා විශාල දායකත්වයක් දරනවා. ඒකම ගරු රාජ්‍යමතුමා ඒ විශාල දායකත්වය දරනවා. අපි සියලුම දෙනා එකහුව වෙලා මේ රටේ ක්‍රීඩා වෙනුවෙන් අවශ්‍ය නීති අරපණක් වෙනස් කරලා නව ක්‍රීඩා සංස්කෘතියක් ඇති කරමු. ඔබතුමාලා කියන විදිහට අවශ්‍යතාව වෙනුවෙන් අවශ්‍ය නම් අතුරු කමිටුවක් උනත් පත් කරලා ක්‍රීඩාව හදන්න. අවශ්‍ය දේ වෙනුවෙන් අපි පෙනී ඉන්නවා කියන කාරණය මතක් කරමින් මම නිහඬව බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ගරු මුසල්මින් මහත්තුමා.
ගරු මුලාසනාවට මන්ත්‍රීතුමනි, ඉතාම වැදගත් විවාදයක්. ඔබතුමා දන්නවා අපේ රටේ විවිධ ශේෂ්ත්‍රවල මාෆියාවන් තිබෙනවා. අපේ රටේ රේගුවේ මාෆියාවක් තියෙනවා, වරායේ තියෙනවා, රාජ්‍ය සේවයේ තියෙනවා, මුවට ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඇතුලේ තියෙනවා, වෘත්තීය සමිතිවල තියෙනවා. ඉතින් ක්‍රීඩා සංගම් වල නැහැ කියනවා නම් අපි හිතන්නේ ඒක පිළිගන්න පුළුවන් කාරණයක් නෙවෙයි. ඒ හැම තැනම තියෙනවා. ඒකර මේ මාෆියාවන් වලට යටවීම නෙවෙයි කරන්න ඕනේ. මේ මාෆියාවන් එක්ක පොරබැදලා ජයග්‍රහණය කරන්න පුළුවන් දිශාවට යන්න පුළුවන් නම් තමයි අපි ජයග්‍රහණය කළා වෙන්නේ. ඒ වගේම මම හරි ආඩම්බර වෙනවාද මේ සභාව ඇතුලේ මේ රට බංකොලොත් වෙච්ච වෙලාවෙත් මේ සභාව දෙකට බෙදිලා හිටියේ. රටේ ආර්ථික ප්‍රශ්න ආපු වෙලාවේ මේ සභාව දෙකට තුනට බෙදුනා. මිනිසුන්ට
ජීවත්වෙන්න බැරුව තෙල් පෝලිං ආපු වෙලාවේ මේ සභාව දෙකට බෙදුණා, තුනට බෙදුණා. හැබැයි අමතුමා අද මේ ක්‍රිකට් ප්‍රශ්නේදී මේ මුළු මහත් සභාවම එක තැනකට ඇවිල්ලා තියෙනවා. මේ ක්‍රිකට් ක්‍රීඩාව ඉතාම හොඳ තත්ත්වයකට ක්‍රිකට් පත් කරන්න ඕන කියන තැනට අපි විවාදකින් තොරව ආණ්ඩු පක්ෂද විපක්ෂද නෙවෙයි 225ම එක තැනකට ආවාද, ඒක අද අපි ලැබපු විශාල ජයග්‍රහණයක්. ඒක සුළු පටු කාරණයක් නෙවෙයි. අපි තෙල් පෝලිං වල ඉද්දිත් මේ දේශපාලන වශයෙන් බෙදුණු අපි, ආර්ථික අර්බුදය ඇතුළේ දේශපාලන වශයෙන් බෙදුණු අපි ක්‍රිකට් ප්‍රශ්නේදී එකට ආවේ අපේ හදවතේ ගැඹුරුම තැන පදියම් වෙලා තියෙන ක්‍රීඩාව ක්‍රිකට්. අපේ ලේවලට දැනෙන ක්‍රීඩාව බවට පත් වෙලා තියෙන්නේ ක්‍රිකට්. අපි අපට කුඩා කාලේ ඉඳන් අපි ක්‍රීඩාවක් කරා නම් අපි කාගෙත් ක්‍රිකට් තිබුණේ. මහා මන්දිරයේ සැප ඒසි කාමරය ඇස්සේ ඉඳලා ක්‍රිකට් මැච් එක බලන කෙනා වගේම හදිස්සියේ බස් එකට දුවන ගමන් පාරයිනේ තිබුණු රූපවාහිනී තිරයකින් ක්‍රිකට් මැච් නරඹන විශාල මිලියන ගානක ජනතාවක් අපේ රටේ හිටියා. ඒ නිසා තමයි මේ සභාව එක තැනකට ඇවිල්ලාද තීරණයක් ගන්නේ මේ ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩනගන්න ඕනේ කියලා. අපි මේක සම්මිසිල්ල මහත්තයාට පෞද්ගලිකව තියෙන ප්‍රශ්නයක් විදිහට ලඝු කරන්න කැමති නෑ. එහෙම නැත්නම් සුජීව මහත්තයාගේ ප්‍රශ්නයක්, උපාලි ධර්මදාසගේ ප්‍රශ්නයක්, එහෙම නැත්නම් ජයන්ත ධර්මදාසගේ ප්‍රශ්නයක්, වෙනත් ඔය නිලියොන්ගේ ප්‍රශ්නයක්, එහෙම ප්‍රශ්නයක් නෙමෙයි මෙතන. මෙතන වැදගත් විදිහට අපි මේ ක්‍රිකට් ක්‍රීඩාව නගා සිටුවීම පිළිබඳ ප්‍රශ්නයක් තමයි ඇවිල්ලා තියෙන්නේ. සමහර උත්සාහ කරනවා මේක පරිපාලනයේ පෞද්ගලික ප්‍රශ්නයක් බවට පත් කරන්න. අපට එහෙම කාගෙත් එක්කවත් පෞද්ගලික ප්‍රශ්නයක් නැහැ. මෙතන අපේ අරමුණ තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් කලින් කරන්න ඕනේ. දැන් අද කතා කරා ක්‍රීඩා ඇමතිවරු රාශියක්. මං කනගාටු වෙනවා මේ ක්‍රීඩා ඇමතිතුමන්ලා මේ ක්‍රිකට් ක්‍රීඩාව හරියට කළමනාකරණය කරලා තිබුණා නම් අද අපේ කණ්ඩායමට මේ වගේ තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. ඉතින් මේක ප්‍රබල අභියෝගයක්. මේ අභියෝගය ජයග්‍රහණය කරන්න අපි හිතනවා මිලියන 23ක අපේ මිනිස්සු මේකට කැමති. ඔවුන් මේ පාර්ලිමේන්තුවේ ඔවුන්ගේ නියෝජිතව හරහා පෙන්වන්නේ ඔබ සියලු දෙනා එකතු වෙලා මේ ප්‍රශ්නේ විසඳන්න. බෙදී වෙන වෙලා නෙවෙයි, එකතු වෙලා විසඳන්න. ඒ නිසා අපිට මේ ලැබුණු අවස්ථාව ස්වර්ණමය අවස්ථාව. අපේ ක්‍රිකට් ප්‍රවීණයෝ ඉන්න විශාල වශයෙන් අද පරිපාලනයේ ඉන්න අය, පරිපාලනයේ හිටපු අය, හිටපු ක්‍රීඩකයෝ, ඉන්න ක්‍රීඩකයෝ, ඉන්න ක්‍රීඩකයෝ විශාල පිරිසක් ඉන්නවා. මේ හැමෝම ඊට පස්සේ අපේ රටේ ගණකාධිකරණ වෘත්තිකයින්, ක්‍රීඩාවට ඇලුම් කරන මිනිස්සු, මේ හැමෝම එකතු කරගෙන අපි අමාත්‍යතුමාගෙන් ඉල්ලනවා විශේෂ වැඩපිළිවෙලක් හදන්න. ඒ විශේෂ වැඩපිළිවෙල ඇතුලේ මේ ක්‍රීඩාව ආරක්ෂා කර ගැනීම සඳහා කටයුතු කරමු. පස්සේ ගල්මුල් ප්‍රහාරයට මේට බෙදා ගන්න පුළුවන්. මුලදී අපි ලෝක කුසලානේ දිනන්නේ කොහොමද, ආසියානු කුසලානේ දිනන්නේ කොහොමද, එතනින් එහාටත් අපේ රෑන්කින් වලින් උඩට මෙන්නේ කොහොමද, ප්ලේස්ලට එන ඉන්ජරිස් නවත්ත ගන්න කොහොමද, කණ්ඩායම ඇතුලේ දූෂණ නැති කරලා විනය ඇති කරලා ඉහළට ගේන්නේ කොහොමද, මෙන්න මේ පිළිබඳව පුළුල් වැඩපිළිවෙලක් අපි සාකච්ඡා කරමු. ඒ සාකච්ඡා කරලා අපි අපිට පෙන්වන්න පුළුවන් නම් මේ පාර්ලිමේන්තුව එකතු වෙලා ක්‍රිකට් ක්‍රීඩාව නැංවීම වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරා කියලා මේ රටේ ජනතාවගේ විශ්වාසය, ආදරය තව තවත් වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම මම යෝජනාව ගෙන ආපු හේෂා මන්ත්‍රීතුමාට ස්තුතිවන්ත වෙමි. මේකට දායකුණු සියලුම මන්ත්‍රීවරුන්ට මගේ අවංක ආදර ස්තුතිය ප්‍රකාශ කරමින් මගේ කතාව නිම කරනවා.
බොහොම ස්තුතියි කරු රෝහණ දිසානායක මන්ත්‍රීතුමා. එමුතුමා
මුලාසනයේ ගරු මන්ත්‍රීතුමනි, විශේෂයෙන් ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව හේෂා විධානගේ මන්ත්‍රීතුමා ගෙනාපු යෝජනාව සම්බන්ධයෙන් අද දවසේ වචනයක් මේ සභාව තුළ කතා කරන්න අවස්ථාව ලැබීම පිළිබඳව මම මගේ සතුට ප්‍රකාශ කරනවා. 1973 අංක 25 දරන ක්‍රීඩා පනත එවකට කතානායකතුමා, එම නැත්නම් ක්‍රීඩා ඇමතුමා KB රත්නායක මැතිතුමා උතුරු මැද පළාත නියෝජනය කරපු KB රත්නායක මැතිතුමා තමයි ක්‍රීඩා පනත ඇති කළේ. මම හිතන්නේ මේ රටේ තිබුණ පනත් අතර නාගරික සංවර්ධන පනත, මහවැලි පනත, මෙයාදී පනත් අතර ක්‍රීඩා පනත ඉතාම ශක්තිමත් පනතක් බවට පත් වෙලා තිබුණා. ඒ එදා මීට අවුරුදු පනහක් විතර ඉස්සෙල්ලා ඒ යුගයට ඉතාම ශක්තිමත් පනතක් එදා කේබී රත්නායක ක්‍රීඩා ඇමතුමා ඇති කළා. මම හිතන මේ පනත
ඕඩර් ප්ලීස් කරු මන්ත්‍රී වරිනව ඕඩර් ප්ලීස් මන්ත්‍රී වරිනවද මොනවා කළා වැදගත් කතාවක්
මෑත කාලිනව ඒ පනත වෙනස් කරන්න අපේ ගරු අමාත්‍ය ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මැතිතුමා මම හිතන නිරන්තරයෙන් සාකච්ඡා කළා. ඒවා ශක්තිමත් පනතක්. ඒ එදා යුගය 73 ක්‍රීඩා පනත මම හිතන්නේ වසර ගණනාවක් ගියට පස්සේ ඒ පනතේ අඩුපාඩුකම් අද අපිට දැක ගන්න ලැබිලා තියෙනවා. ඒ කියන්නේ වාණිජ වෙලා යම් යම් දේවල් ක්‍රීඩාව වාණිජකරණය බවට පත් වෙලා ඉතින් මම හිතන්නේ ඒක යුගයේ වර්තමාන ඇමතුමාගේ වගකීමක්. ඇමතුමාගේ වගකීම ඉෂ්ට කරන අවස්ථාව තමයි අපි ඉන්නේ. දැන් මොහොතකට ඉස්සෙල්ලා අපි 47 වෙනි ජාතික ක්‍රීඩා උළෙල අද දවසේ ආරම්භ කළා සුගතදාස ක්‍රීඩා පිටියේදී අමාත්‍ය ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ සහභාගීත්වයෙන් 47 වෙනි ජාතික ක්‍රීඩා උළෙල අද සුගතදාස ක්‍රීඩා පිටියේදී ආරම්භ වුණා. ඉතින් ඒ අවස්ථාවට සහභාගී වුණා. විශේෂයෙන් මම මේ වෙලාවේ මතක් කරන්න ඕනේ දැන් අද උදේ ඉඳලා මේ සභාව තුළ කතා කරපු හිටපු ක්‍රීඩා මැතිතුමාලා ඒ වගේම අනෙකුත් මන්ත්‍රීතුමාලා බොහෝ අදහස් දැක්වූ අය සඳහන් කළා ඉන්දියාවේ ඡන්ද මෙච්චරයි ඔස්ට්‍රේලියාවේ ඡන්ද මෙච්චරයි ක්‍රිකට් සම්මේලනයට මේ විදිහට කියලා ගණන් කිව්වා. පොඩි පුංචි ගණන් ටිකක් කිව්වා. මම සටහන් කරගත්තා. නමුත් මේක අවස්ථාව නෙමෙයි ගැන කතා කරන්න. හැබැයි මම මුලසනේ ගරු මන්ත්‍රීතුමනි පාසල් ක්‍රීඩා කරලා ඊට පස්සේ ක්ලබ් ක්‍රීඩා කරලා තමයි ප්‍රිලිමිනරි ක්‍රීඩා කළා තමයි ක්‍රිකට් ක්‍රීඩාව මාතලේ බර්නඩ් අලුවර ක්‍රීඩා පිටියේදී සෙල්ලම් කළා තමයි අපි වෙනත් තැන්වලට ගිහිල්ලා ක්‍රීඩාවත් එක්ක ඉඳලා තමයි මාතලේ දිස්ත්‍රික්කයේ ක්‍රිකට් සංගමයේ සභාපතිරියක වශයෙන් කටයුතු කළා. ඒ වගේම ශ්‍රී ලංකා ටේබල් ටෙනිස් සංගමයේ මේසපන්දු සම්මේලනයේ සභාපතිරිය වශයෙන් මම අවුරුද්දයක් කටයුතු කළා. හොකි සංගමයේ සභාපතිරිය වශයෙන් අවුරුද්දයක් කටයුතු කළා. ඒ නිසා ක්‍රීඩාවත් එක්ක බැඳුණු යම් යම් සම්බන්ධකම් මාතුල තිබෙනවා. විශේෂයෙන් මේ ගැන කතා කරද්දී මට ඒක චිත්‍රයක් වගේ මැවිලා පේනවා. මම කිසි කෙනෙකුට පක්ෂපාතී හෝ අපක්ෂපාතී හෝ අදහස් දක්වන්න උත්සාහ කරන්නේ නැහැ. හැබැයි එදා මාතලේ ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කිරීමේදී දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරනකොට එදා මාතලෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ චානක වෙළගෙදර වැනි ක්‍රීඩකවරු ලහිරු මදුසංක ලහිරු ජයරත්න වර්තමානයේ ප්‍රභාත් ජයසූරිය එදා අපිත් එක්ක එකට කටයුතු කරපු ක්‍රීඩකයෝ තමයි අද මේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් තරඟ කරලා ඉතින් ඒක අපිට හරි ආඩම්බරයක්. මම එතනදී කියන්න ඕනේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සුජීව ගොඩලියක්ද එතුමයි මමයි තමයි එදා මාතලේ දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ ඒ තනතුරු සඳහා තරඟ කළේ. මම ඒකට මාතලේ නගරාධිපතිවරයා. හැබැයි සුජීව ගොඩලියද පත් වුණා කියලා අපි සුජීව ගොඩලියත් එක්ක ප්‍රශ්න ඇති කරන්න මං ගියේ නැහැ. මම නිරන්තරයෙන් සුජීව ගොඩලියද සහෝදරයාට මමගේ සහයෝගය ලබා දුන්නා. සුජීවත් එහෙමයි අපි මාතලේ දිස්ත්‍රික්කයේ ක්‍රිකට් සංවර්ධනය කරන්න අපි හැමදාම එකට එකතු වෙලා කටයුතු කරා. ඒ වගේම සම්මි සිල්වා මහත්මයා ඒ කාලේ මාතලේ නිරන්තරයෙන් එනවා. හැබැයි මම දකින්නේ එකට හાર્ඩ් වර්කර්ස් වගේ විදිහට බොහොම වෙහෙස මහන්සි වෙලා වැඩ කරන පිරිසක් විදිහට තමයි මම දැක්කේ. විශේෂයෙන් අද බොහෝ අය යෝජනා කළා මේ ක්‍රිකට් සංගම වල ඡන්ද 10ක් 12ක් තිබ්බොත් ඇති කියලා. ගරු ඇමතුමනි මේ මගේ ස්වාධීන අදහස්. මගේ අදහස තමයි මම ක්‍රිකට් පිටින් මම සෙල්ලම් කරපු කෙනෙක් නිසා මම කියන්න ඕනේ විශේෂයෙන් මේ රටේ දිස්ත්‍රික්ක 25ක් වෙනුවෙන් ක්‍රීඩා සංගම් 22ක් අද මේ තරඟයට ක්‍රීඩා ඡන්දේ ලබා දෙනවා ක්‍රිකට් වෙනුවෙන්. ඒ වගේම පළාත් 8ක් පළාත් 4ක් ඡන්දේ ලබා දෙනවා ඒ වෙනුවෙන්. ඒ වගේම ඇෆ්ලියේටඩ් ටීම් 23ක් ඒ කියන්නේ පළවෙනි වතාවට එක ඡන්දේ බැගින් තිබෙන ඇෆ්ලියේටඩ් ටීම් 23ක් මේකෙදී ඡන්ද ලබා දෙනවා. ඒ වගේම ඇසෝසියේෂන්ස් රාජ්‍ය සේවා කණ්ඩායම වෙළඳ සේවා ස්ටේට් සර්විසස් මර්කන්ටයිල් ඩිෆෙන්ස් සර්විස් මේ වගේ කණ්ඩායම් ඡන්ද දෙනවා. ඉතින් මේවා බලපුවාම ඡන්ද 84ක් ආයතන 84ක් මේ ක්‍රිකට් ක්‍රීඩාවෙනි තරඟ ඡන්ද ලබා දෙනවා. ඉතින් මම හිතන්නේ මේකත් අඩු කරාම අපි කියනවා මේ ගමට අරන් ගිය ක්‍රිකට් එක අරන් ගමට ගියේ මේ දිස්ත්‍රික් 25 එතන සම්බන්ධ වුණ නිසා පළාත් ටික සම්බන්ධ වුණ නිසා ඇසෝසිේසන් සම්බන්ධ වුණ නිසා. ඒවගේම කන්ට්‍රෝලින් ක්ලබ් CCC වගේ ක්ලබ්ස් මේකට සම්බන්ධ වුණ නිසා තමයි මේ ක්‍රිකට් එදා කොළඹ විතරක් තිබුණ ක්‍රිකට් ගමට අරන්ගේ. ඉතින් මම කල්පනා කරන්නේ මේ අය යෝජනා කරන විදිහට ආපහු ඡන්ද 8ක් 10ක් මේකේ අයිතිය ලබා දුන්නොත් ආපහු ක්‍රිකට් සැබෑවේ ගමට යන්නේ නැහැ, ගමෙන් ආපහු නගරයට එනවා. ඒක තමයි ඇත්ත. කියන්න
ගොඩ දියුණුම ක්‍රිකට් තියෙන රටවල් ඔස්ට්‍රේලියාව,
ඔව්,
ඉන්දියාව වගේ රටවල් වල ඉන්න ප්‍රමාණයයි අපේ ඉන්න ප්‍රමාණය ලොකු වෙනසක් තියෙනවනේ. අපේ ඔබතුමා කියන 140 ගානත් ඉඳලත් අද ක්‍රිකට් එක මෙතන නම් තියෙන්නේ. ඔබතුමා විශ්වාස කරන්නේ නැද්ද අපි එතෙන්ට දියුණු වෙන එක හොඳයි කියලා? ගමට ක්‍රිකට් ගෙනියනවා කියන්නේ මේ ඡන්දෙ දෙන කට්ටිය ගමේ ඉන්න එක නෙමෙයි, ගමේ ක්‍රිකට් පරිපාලනය හොඳ නිවැරදි තැනට ගෙන එක කියලා හිතන්නේ නැද්ද?
මම යෝජනාක මගේ පෞද්ගලික අත්දැකීම් එක්ක මම මෙතන ස්කෝල යන වෙලාවේ මම ක්‍රිකට් සෙල්ලම් කරේ. අපි ක්ලබ් මැචස් ගහපු කෙනෙක්, සුජීවම එකට සෙල්ලම් කරපු කෙනෙක් කැහැපතව ඉන්න. එතකොට එදා පළාත් වල තිබුණා ඡන්දය. එදා තිබුණේ කොළඹ යම් කිසි ආයතන කීපයකට විතරයි ඡන්දය තිබ්බේ. ඒක ඇසෝසියේෂන් වලට දුන්නා, රාජ්‍ය සේවා කණ්ඩායමට, ඒ වගේම ඩිෆෙන්ස් සර්විස් වලට, ඩිෆෙන්ස් සේවාම ආයතන ගන්නවකට තියෙනවා, ඒක බෙදිලා එහාට මෙහාට. ඒ වගේම ජනසතු සේවා මේවා ඔක්කොම එක්ක වෙලා තමයි අද මේ ඡන්ද 100 ගණක් හැදිලා තියෙන්නේ. ඉතින් මම කියන්නේ ගමේ මාතර ඉදිරිසිකේ අපිට ක්‍රිකට් අපි කොච්චර උත්සාහ කළත් වැඩන්නේ නැහැ. අපිට ක්‍රිකට් වලට අපිට ඉන්න බැරි නම් දැන් ප්‍රභාජ් ජයසූරිය මාතර ඉදිරිසිකෙන් ආවේ, ලහිරු මදුසංක ආවේ, ලහිරු ජයරත්න ආවේ, චානක වෙලගෙදර ආවේ, අපිත් එතන හිටපු නිසා අපිටත් පොඩි ෆෝස් එකක් යම්කිසි බලයක් එතන යොදන්න පුළුවන්කම තිබුණ නිසා. ඒක දේශපාලන නෙමෙයි, ඒ බලය තිබුණ නිසා තමයි මාතරෙන් අපිට ක්‍රීඩක හතර දෙනෙක් ශ්‍රී ලංකා කණ්ඩායමට එවන්න පුළුවන්කම ලැබුණේ. ඉතින් ඒක අපි කරේ අපි අතර දේශපාලන බලය නොයදා අපි ගමට අපේ හයිය ලැබුණ නිසා. දෙස් ශ්‍රී ලංකාවේ යම් කිසි කොටසකට සීමා වෙච්ච තිබුණ බලය මම විශේෂයෙන් මම මතක් කරන්නේ මේ මුලස්සන ඉන්න එදා එතුමාගේ පියා ගාමිණී දිසානායක මැතිතුමාලා. ඒ වෙනස්කම් වලට මූලිකත්ව ආරම්භ කරපු පිළිසක්. ඉතින් ඒ 82 වගේ කාලෙකදී එදා අපිට මට මතකයි පළවෙනි මැච් එක පව කීත් ෆ්ලෙෂර් එංගලන්තේ ඇවිල්ලා ඔය අර්ජුන රන්තුංග අර කලම්බෝ කිඩ් බිග් හිට් කෙලිලා දාපු පත්තරේ දාපු සටහන පව අපිට මතකයි. එදා එහෙම පටන් ගත්ත ක්‍රිකට්. හබ අපි කියන්නේ මෙතනදී මෙහෙමයි, ක්ලයිව් ලොයිඩ් හිටියා ඉන්දියාවේ, සුනිල් ගවස්කර් හිටියා වෙස්ට් ඉන්දීස් වල, සුනිල් ගවස්කර් හිටියා ඉන්දියාවේ, කපිල් දේවුලා හිටියා, මොහින්ද රමරණාත්න හිටියා, ඒ වගේම ඉයන් බොතම්ලා හිටියා, කීත් ෆ්ලෙෂර්ලා හිටියා. යම් යම් යුගවලදී ක්ලයිඩ් ලොයිඩ්ගේ ටීම් එක වෙස්ට් ඉන්දීස් ටීම් එකත් පොඩ්ඩක් පල්ලෙහාට ගියා, එංගලන්තෙත් පොඩ්ඩක් පල්ලෙහාට ගියා. ඊයේ පෙරද අලුබඳුන ක්‍රිකට් තරගාවලිය තිබ්බා එංගලන්තේ ඕස්ට්‍රේලියාවයි, වාරිව තරග පහකින්. එතකොට යම් යම් වෙලාවලදී මේ පාර දිනන කට්ටිය නෙමෙයි ලබන පාර දිනන්නේ, ජයග්‍රහණයේ පරාජය. එදා ඒ දවසේ ක්‍රීඩා කරන ස්වභාවය අනුව ඕනෑම දක්ෂ ඊක්වල් කණ්ඩායම් දෙකක්, එක සමාන කණ්ඩායම් දෙකක්, ඒ අය එක විකට් එකෙන් හරි එක ලකුණකින් හරි පරාජය වෙන්න පුළුවන් ඒ දවසේදී. ඒක තමයි මේ ක්‍රිකට් ක්‍රීඩාවේ හැටි, ඕනෑම ක්‍රීඩාවක හැටි එමයයි. ඒ එදා පරාජය ජයග්‍රහණය. ඒක නිසා ක්ලයිව් ලොයිඩ් දෙන විවේට ඉෂුස් එක හැන්සි ක්‍රොන්යලා හිටියා සවුත් අප්‍රිකාවේ, ජොන්ඩි රෝඩ්ස්ලා හිටියා. ඒ අය හොඳ ක්‍රීඩකයෝ, සෙල්ලම් කරා. සමහරට ජොන්ඩි රෝඩ්ස් හොකී ක්‍රීඩාවයි ක්‍රිකට් ක්‍රීඩාවයි දෙකම එකට කරපු කෙනෙක්. ඉතින් ඒ නිසා මම කල්පනා කරන්නේ මගේ අත්දැකීම එක මම මේ ස්වාධීන අදහස් මම කිව්වේ මොකද ඇමතුමා මෙතන ඉන්නවා, රොසන් රන්සිං ඇමතුමා. රොසන් රන්සිං ඇමතුමා පහුගිය දවස්වල පනත ක්‍රීඩා පනත ගැන එතුමා සංශෝධනය කරන්න එතුමා කතා ඇත්ත කතාව හොඳ අමාත්‍යවරයෙකු වශයෙන් එතුමාගේ වගකීම එතුමා ඉෂ්ට කරන්න කටයුතු කිරීම පිළිබඳ මම සතුටු වෙනවා. ඒක මම හැම වෙලාවෙම හැමතැනම කියලා තියෙනවා, මම ඒක කියනවා. ඒ නිසා මේ ගැන මම කියන්නේ මේ ගමට මේ බලය ලැබීම සමස්ත රටේ පළාත් 9ක දිස්ත්‍රික්ක 25ක දැන් අතන අපිට යහපැත්තේ මන්ත්‍රීවරයෙක් කිව්වා යාපනයට නැහැ කියලා. අපිට මතකයි, මට මතකයි රොසන් රණසිංහ ඇමතුමා හැම පළාතකම ගියා පහුගිය කාලේ. මමත් ඒවට ගියා, දිස්ත්‍රික් වලට හැමතැනම ගියා. ඒ දිස්ත්‍රික් වලට යාපනයට වෙනම ක්‍රීඩාංගණයක් හොඳ ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ලබා දෙන්න එතුමා කටයුතු කළා. දැන් ඒක ශ්‍රී ලංකා ක්‍රිකට් එකෙන් මම හිතන විදිහට ඒක ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒ මන්ත්‍රීතුමා කිව්වා දැන් එහාට මොනවද සංවර්ධනයක් වෙන්නේ නැහැ කියලා. හැබැයි හොඳ ඉන්ටර්නැෂනල් ග්‍රවුන්ඩ් එකක් යාපනයට හදනවා නම් කවුද අකමැති වෙන්නේ? ඒකනම් මම කැමති වෙන්න ඕන. රොසන් රණසිංහ ඇමතුමා එතුමාගේ යුගයේ වගකීම එතුමා ඉෂ්ට කරනවා. ඒ වගේ කිමිස්සකනේ. ඉතින් එහෙමනම් මම හිතන්නේ ක්‍රිකට් මේ බලය බෙදීම
ගැන අපි නොයෙක් තැන්වල කතා කරන හැබැයි බලය එකතරක ලඝු කිරීම කරනවද නැත්නම් බලය බෙදලා මේ ඡන්දවල අයිතිය දිස්ත්‍රික් මට්ටමින් ලබා දීලා දිස්ත්‍රික් ශක්තිමත් කරනවද කියන එක මම මේ වෙලාව මතක් කරන්න ඕනේ. ඉතින් විශේෂයෙන් සුජීව කොල්ලියද්ද මැතිමයි මමයි එදා කොළඹ දඹුලේ කණ්ඩන හෝටලේ තමයි තරගය තිබෙන්නේ. තිලංග සුමති බලන මහත්මයා ආවේද සභාපතිලා හිටියේ. පසු කාලේ මම ඡන්ද දෙන්න ආවා කොළඹට. ඇවිල්ලා මම චින්තක මායතුනේ මන්ත්‍රීතුමායි මමයි එකට අවිලා ඡන්දේ දීලා තිනවා. හැබැයි අපි දුන්නේ සම්මිසිල්ල මහත්තයලා සුජීවට නෙමෙයි ඡන්ද දුන්නේ. මම දුන්නේ අර්ජුන රණතුංග. මම කියන්නේ ඉදා කරපු දෙය. අර්ජුන රණතුංග මහත්තයලා ඡන්දේ දුන්නේ. හැබැයි තුමල ජයග්‍රහණය කරන්න බැරි වුණා. නමුත් ඒක තමයි ඇත්ත. ඉතින් ඒ නිසා අද මම කියන්නේ මේ දේශපාලන පැත්තක තියලා පෞද්ගලික හිතවත්කම් අරමයා පැත්තක තියලා මේ රටේ වියවුතු වගේ සම්මිසිල්ල මහත්මයාත් මාතලේට ආවා ගියා නිරන්තරයෙන් අපිත් එක්ක ක්‍රීඩා පිටිය 2015 හොඳ ක්‍රිකට් ක්‍රීඩා කරපු මාතලේ බර්නාඩ් ඇනුවර් ක්‍රීඩා පිටිය මැදින් බැඳ කාණුවක් මම ඒකට ඉරපු ක්‍රීඩා මිතුරන් කිව්වා මේක කරන්න එපා අපිට තියෙන එක ග්‍රවුන්ඩ් එකයි මාතලේ. එතකොට ප්‍රභාත් ජයසූරියලා ලහිරුමන්ත සංකලා ලහිරු ජයරත්නලා චානකවල දරලා ආපු ග්‍රවුන්ඩ් එකේ අවුරුදු පහකින් හයියෙන් අපිට එක ක්‍රීඩකෙක් ශ්‍රී ලංකා කණ්ඩායමට දෙන්න බනවා. ඒකට පමණන්නේ හොකී ක්‍රීඩකයෙක් අපිට දෙන්න බැරුණා. හේතුව මොකද? ග්‍රවුන්ඩ් එකේ මැදින් ඇවිල්ලා ඩ්‍රේන් එකක් දැම්මා. එතකොට මොකද කියන්නේ? අද මම අමතුමාට කියලා අමතුමා මට ලක්ෂ ගන්න දීලා තියෙන මුදල් එක බර්නාඩ් ඇනුවර් ක්‍රීඩා පිටියේ ලියපිට හැබැයි කොන්තරයක් කරන්න නැහැ. ඒකත් ක්‍රීඩා මාත්‍යංශයෙන්ම කරන්නේ. අද හොඳ ක්‍රිකට් ක්‍රීඩාංගණයක්.
ඒ අමතුම මිද්දේ
බලන්න. ක්‍රීඩාවටම අවශ්‍ය ක්‍රීඩාංගණයක් එතන හැදෙනවා. ඉතින් ඒ නිසා මම කියන්නේ විශේෂයෙන් මේ අවස්ථාවේ මූලාසනයේ ගරු මන්ත්‍රීතුමනි සඳහන් කළ යුතුමයි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දැන් ලබන මාසේ 17 වෙනිදා වෙනකන් තියෙනවා 30 වෙනිදා ඉඳලා. ඒ වගේම පකිස්තානයේදී තරඟ 4ක් පැවැත්වෙනවා. ශ්‍රී ලංකාවේ තරඟ 8ක්. එවැනි තත්ත්වයක් තිබෙද්දී මේ යෝජනාවක් ආපුවාම මම හිතනවා මේක ක්‍රීඩකයන්ගේ මනස යම්මාකරයෙන් අවුල් කිරීමට යෙදෙනවා නම් මම ඒකට අකමැතියි. මොකද මම ක්‍රිකට් වලට ආදරය කරන නිසා, ක්‍රීඩාවට මම ආදරය කරන නිසා සමහරට ඔබතුමාට නොයෙක් ඇවිල්ලා ඇති චෝදනා. හැබැයි මම දැක්ක දෙයක් මම කියන්නේ හાર્ඩ් වර්කර්ස් තමයි ওই සම්මිලායම. මම කියන්නේ මේ සම්මි නිවැරදි කියලා. එතුමත් යම් කිසි වෙලාවක මාධ්‍යයට වාර්ණ පැනවීම එතුමා කරගත වරදක්. ඒක නිවැරදි කරන්න පුළුවන් නම් අදත් මාධ්‍යත් එක්ක එතුමාට කතා කළේ ඉඳ කරගන්න පුළුවන් නම් නිවැරදි කරගන්න පුළුවන් නම් වඩා හොඳයි. මොකද එක මාධ්‍යයක් නෙමෙයි මේ රටේ තියෙන තවත් මාධ්‍ය ගණනාවක් තියෙනවා. ඉතින් මම හිතනවා
ඔව් මම ඔබතුමාට ලා දෙන්නම් මේ ඔබතුමාගේ කතාවෙන් පස්සේ කරු ඇමතුමා
කියන්න
මට මන්තුමා
ඔව්
යන්නේ මෙතුමාගේ උත්තරේ දෙනවා. මේ පහුගිය T20 World Cup එක වෙනුවෙන් එතුමල්ලේ වියදම් කරපු මුදල සාධාරණයිද?
ස්තුතියි ඇමතුමා.
මම කතා කරන්නේ මම දැකලා තියෙනවා ක්‍රිකට් ගහනකොට ලෝකේ මහරජනගේ පවා ක්‍රිකට් වලට ඉයන් බොතම්ලට ක්‍රයිලෝඩට නයිට් නාමය දුන්නා. නයිට් නාමය දුන්නා නේ තනතුරු දුන්නනේ
ඉංගලන්තේ.
ඒ වගේම පාපන්දු පෙලේට දුන්නා නයිට් නාමයක්. එතකොට මේ ක්‍රීඩාවන් සඳහා ලෝකේ රාජ්‍ය නායකව සම්බන්ධ වෙනවා. ඒ වගේම ප්‍රධාන පෙලේ තනතුරු දරන නළු නිළියව සම්බන්ධ වෙනවා. සාරුක් ඛාන්ලා, ප්‍රීටි සින්ටලා අද නොයෙක් කණ්ඩායම් IPL එකේ නායකත්වය ගන්නවා. ලංකාවෙත් නළු නිළිය සම්බන්ධ වෙනවා නම් මම හිතා ඒක තමයි ජනප්‍රිය තත්ත්වය. ඉතින් ඒක නිසා සමහර වෙලාවට මට කියන්න බෑ සාමාන්‍යයෙන් ක්‍රිකට් පූල් එකේ කොච්චරද ඉන්නේ, ෆුට්බෝල් පූල් එකේ කොච්චරද ඉන්නේ, හොකී පූල් එකේ කොච්චරද ඉන්නේ, වොලිබෝල් පූල් එකේ කොච්චරද ඉන්නේ කියලා දන්නේ නැති පිරිසක පහුගිය කාලේ හිටියා. එතකොට ගණන් හදනවා වොලිබෝල් පූල් එකේ ඉන්නේ කොච්චරයිද, දවසට එක්කිනුට මීල් එක ගන්න, හොඳ නියුට්‍රිෂන්
ෆුඩ් එකක් ගන්න,
ආහාරයක් ගන්න දෙන වෙලාව, ඒ වගේම මාසෙන් වැඩි කරලා ඒව ගැන ගණන් හදපු කට්ටිය හිටියා. ඒ නිසා මම කියන්නේ හේසාපිතරගේ මන්ත්‍රීතුමා ඔබතුමා ගෙනාවු යෝජනා වැදගත්. හොඳයි. හැබැයි මේ සැබෑ තත්වයන්ට අපි මුහුණ දිය යුතු වෙනවා. මේක තමයි ලෝකේ හැටි. මේ සැබෑ තත්වයන්ට මුහුණ දීම අපේ වගකීමක්. මම කියන්නේ ඒකයි. ඒ නිසා මේ හાર્ඩ් වර්ක් අස්සම මේ ක්‍රිකට් අද තියෙන තත්ත්වෙ නෙමෙයි අපි මේක ආරම්භක යුගයේදී 1982 වෙනකොට ගාමිණී සනායක මැතිතුමාගේ සභාපතිත්වය දරනකොට එදා ක්‍රිකට් ආනාපුංචිය මැතිතුමලා ඉන්නකොට මේ තත්ත්වෙ තිබුණේ නැහැ. ඒ අය ඔක්කොම මහර පුදුම වෙහෙසක් ගත්තා මේක ජයග්‍රහණය කරන්න. ඒ ආපු ගමනක ප්‍රතිඵලයක් තමයි සාමූහික සහ තනි තනිව ගෙනාපු වැඩක ප්‍රතිඵලයක් තමයි අද අපි මේ භුක්ති විඳින්නේ. ඉතින් මේක ක්‍රීඩාව එකයි යුගයෙන් යුගයට බ්‍රයන් ලාර්ලා වැටුණු වෙලාවල් තිබුණා, ලොයිඩ්ලා වැටුණු වෙලාවල් තිබ්බා, ගාෆිල් සෝබර්ස් මේ වගේ කට්ටිය වැටුණු වෙලාවල් තිබුණා. හැබැයි ඒ අය නැංග ඩොනල්ඩ් බ්‍රැඩ්මන් පළවෙනි හොඳ බැට්ස්මන් කෙනෙක් එංගලන්තේ, ඔහු වැටුණු වෙලාවල් තිබ්බා. හැබැයි ඔහු ජයග්‍රහණය කළා ඒ යුගයේදී. ඉතින් ඒ නිසා මම කියන්න ඕනේ ඒ යුගයේදී දැන් අපි මට මම හින්දාන දැමුත් තමයි උදේ හිටියා මම කතා කරා. මම ඒතරට ඇත්ලටික් ඇසෝසියේෂන් එකේ සභාපති මාතලේ ගරු සභාපතිතුමනි, මම ඇවිල්ලා එතුමට ක්‍රීඩා භාණ්ඩවල මිල වැඩි පුළුවන් නම් එතුමා ක්‍රීඩා භාණ්ඩ ටැක්ස් එකෙන් අඩු කරන්න. එතුමා ඊගව සතියේ ටැක්ස් එක අඩු කරා ජනාධිපතිතුමත් එක්ක ඔකට හිටපු කතා කරලා. ටැක්ස් එක බැට් එක රුපියල් 18000 ඉඳලා ඊගව සතියේ වෙනකොට රුපියල් 6000 ගණන් බැස්සා. ඒක තමයි වෙන්න ඕනේ. ක්‍රීඩාවේ කොතන හරි ඉන්නව නම් ඒ කොතන හරි නියෝජනය කරමින් ඒ දේ කරන්න. ඉතින් මම මහින්දාන දල්ගම එතුමට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම එතුමට දුන්නා හොඳ ජිම්නේසියම් එකක් මාතලේට, හොඳ ග්‍රවුන්ඩ් එකක් දුන්නා, හොඳ ස්විමින් පූල් එකක් දුන්නා. ඉතින් ඒ පහසුකම් දෙන්න රටේ ක්‍රීඩාව දියුණු කිරීම තමයි ඒ වගකීම. ඉතින් ඒ දේ කරන්න මම හිතන්නේ රොෂාන් රන්සිංහ එතුම අද ඒ දේ කරන්නේ ටේක. ඉතින් ඒක නිසා අවුරුදු තුනකට පස්සේ අපි තියන්නේ අද පහසුකම් ප්‍රහාරය තිබ්බා, කොරෝනා වසංගතය තිබ්බා, අරම ඔක්කොම තිබ්බා. අවුරුදු තුනකට පස්සේ තමයි අද අපි 47 වෙනි ජාතික ක්‍රීඩා උළෙල තියන්නේ. ඉතින් හෙට වෙනකොට අලුත් මේ ග්‍රවුන්ඩ් වල සුගතදාස ස්ටේඩියම් එක අලුත් වාර්තා අරම බී වේවි. හැබැයි පහුගිය කාලේදී ඒවා වුණ නැහැ. ඉතින් එහෙමනම් මේ ක්‍රීඩාව සංවර්ධනය කිරීමට අපේ වගකීම, ඒ සඳහා මම හේසවි සම්බන්ධවත් එක්ක මේ ඊට වඩා මම තර්ක කරන්න යන්නේ නැහැ. මම කියන්නේ මේ අය යම් යම් කරපු කැපකිරීම නිසා තමයි අද මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. හෙට මැච් එක පරදින්න පුළුවන්. හැබැයි අපි දැන් හෙටින් දා ඒසියන් කප් එක තියෙනවා, වර්ල්ඩ් කප් එක තියෙනවා. ඒ යන කණ්ඩායමට අපි ජයග්‍රහණේ ප්‍රාර්ථනා කරන මොන අභියෝග ආවත් ඒ හැම කණ්ඩායම පරාජය කළා වර්ල්ඩ් කප් ආසියානු සුරතාවය ලබා ගන්න, ඒ වගේම ජයග්‍රහණය කරන්න ලැබෙවයි කියලා අපි මේ වෙලාවේ සුභ ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි, ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
බොහොම ස්තුතියි.